Honorable Maitripala Sirisena. Maitripala Sirisena Mathu.
Garu Kathana Ekathunani Visheshayenma Ape Rata Videshiya Akramanikayinge Pasu Itama Barapatala Tattwayakata Patwetcha Avasthawaka Tamai Api Me Katha Karanne. Pradhana Vashayenma Mei Navaranda Me Rate Athivechcha Itama Avasanawanta Tattwaya Api Itama Kanagatu Wenawa Wagema Hela Dakinawa. Mage Distrikke Sahodara Mantriwarek Amarakirthi Athukorala Wenthuma Athulu Mage Matake Hatiyata Atak Ho Namayak Miya Giya. E Tattwaya Itama Avasanawantayi. Amarakirthi Athukorala Itama අහිංසක නිහඬ මිනිසෙක් කවදාවත් හයියෙන් කතා කරපු නැති කෙනෙක්. එතුමා සමාජයේ බොහොම ආදර්ශමත් විදිහට හිටපු මන්ත්‍රීවරයෙක්. එතුමාගේ මරණය වගේම ඝාතනය වගේම අනෙක් සියලු ඝාතන වේවා මරණ වේවා ඒ සියල්ල පිළිබඳව අපි ඉතාමත් කනගාටුව පළ කරනවා වගේම අපි දැඩි ලෙස හෙලා දකිනවා. ඒ සිදුවීම් අද මේ රට තිබෙන ඉතාමත් අවුල් සහගත තත්ත්වයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊයේත් පෙරේදාත් මේ රටේ ආර්ථික තත්ත්වය භාණ්ඩාගාර තත්ත්වය ඒ නොයෙකුත් කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු තුල රටේ ජනතාව දැඩි තැතිගන්මකට සහ බියකට පත් වෙලා තිබෙනවා. ආහාර අත්‍යවශ්‍ය ආහාර ලබා දීමත් තව සතියක් දෙකක් යනකොට කරන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා කියන එක එතුමා ප්‍රකාශ කළා. මෙවැනි අවස්ථාවක අලිසබ්රි අපේ හිටපු මුදල් ඇමතිතුමාගේ කතාවේ සඳහන් කළා වගේම මේ රටේ මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩ ගන්න ජනතාවට තිබෙන දුක්ඛිත තත්ත්වය බේරා ගන්න මේ පාර්ලිමේන්තුවට එන විවේචන බැනුම් අප්‍රසාද මේ සියල්ල අපි නැති කරගෙන මේ වගේ අවස්ථාවක සියලු දෙනා එකහඬින් කටයුතු කර යුතු අවස්ථාවක් විදියටයි මම දකින්නේ. නමුත් මේ පාර්ලිමේන්තුව හොඳ එකක්ද නරක එකක්ද කියලා මම දන්නේ දැන් අවුරුදු 30 ගානක ඉඳලා. මේ අවුරුදු 30 ගානේම ඒ කාලෙට තියෙන පාර්ලිමේන්තුව ওই විදියට හැසිරුණා. නමුත් කොච්චර ඒ ගැන කතා කළත් පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැම කෙනෙක්ම විනයක් ඇතුව සංවර වෙලා විනයගරුකව රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඉතාම සුහදව සාමකාමීව සාකච්ඡා කරලා මේ අසරණභාවයට පත් වී සිටින ජනතාව සහ රට අපි බේරා ගනිමුයි කියන එක මතයකට ගෙන ඒමට තවමත් අමාරු වෙලා තිබෙනවා. ඒක මහා ඛේදවාචකයක්. මේ රට අද මහා ඛේදවාචකයකට දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. ඒ தত্ত্বය විශේෂයෙන්ම කතා කරන විට මට අද උදේත් පොළොන්නරුවේ ගොවීන් කතා කළා. කතානායකතුමනි පොළොන්නරුවේ ගොවි ජනතාව කියන දෙයක් තමයි පෝර තියෙනවා තියෙනවා පෝර දෙනවා කියනවා. නමුත් තවම ලැබිච්ච දෙයක් නැහැ. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උහු එමන්තන් රජයේ පිරිසකට පොළොන්නරුවට ඇවිල්ලා බලන්න පෝර තියෙනවද වල්නාශක තිබෙනවද කෘමිනාශක තිබෙනවාද ඒ වගේම කුඹුරු සීසෑම සහ ඒ කටයුතු හුඟක් කෙරෙන්නේ පුංචි යන්ත්‍රවලින් මැෂින්වලින්. ඒවාට අවශ්‍ය ඉන්ධන නැහැ ඩීසල් නැහැ. මේ තත්ත්වය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තියෙන තත්ත්වය තමයි රටේ සෑම ප්‍රදේශයකම ඇති වෙලා තිබෙන්නේ. ඒ අනුව බොහොම පැහැදිලිව පේන දෙයක් අපේ අස්වැන්න ඉතාමත්ම පහළට වැටිලා ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට රටපත් වෙයි කියන පණිවිඩය තමයි අපිට දෙන්න තිබෙන්නේ. ඒ නිසා මූලික වශයෙන්ම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් ඖෂධ සහ ආහාර, මේ ඖෂධ සහ ආහාර ප්‍රශ්නය වහාම විසඳීම සඳහා අපි කටයුතු කර යුතු වෙනවා. ඒ වගේම තමයි මේ කාල සීමාව අපේ රටේ ජනතාව බලාපොරොත්තු සුන්ව අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉතාම මුළු රටේම ජනතාව කඳුළු හෙලන අවස්ථාවක්. තෙල් පෝලිං වල ඉන්න ජනතාව ඒ මැරිලා වැටුණා වගේම හුංචි ළමයි තෙල් පෝලිං වල ඉන්නවා. හෙට අනිද්දා තියෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට යන්න තෙල් පෝලිං වල තාත්තත් එක්ක ඇවිල්ලා මම ඊයේ මාධ්‍යවල දැක්කා ළමයා මෝටර්සයිකලේ සීට් එක උඩ තියාගෙන පොත කියවනවා, තාත්තගේ අතේ තියාගෙන ඉන්නවා තෙල් ගෙනියන්න ගත්ත කෑන් එක. ඒ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ රටම හඬන වෙලාවක් මේ වෙලාව. ඒ නිසා අපි බලන්නට ඕනේ මේ තත්ත්වයන් තුළ කොයි ආකාරයට අපි කටයුතු කළ යුතුද කියන කාරණාව. මේ අතරවාරේ
ඕඩර් ප්ලීස්. විරුද්ධ පක්ෂයත් අඳු පක්ෂයත් දෙපැත්තම එකතු වෙලා තියෙනවා. දිවාහාරයෙන් තොරව අද පවත්වාගෙන යන්න සභාව එකඟද?
ඒ නිසා කථානායකතුමනි, ඔබතුමාට ස්තුතියි. ඒ පිළිබඳව අපි රටක් විදිහට ආහාර වගා කරමු කියලා කිව්වට දැන් ඊයේ මම අහගෙන හිටිය අගමැතිතුමා කියනවා අපි වගා කරමු, ආහාර වගා කරමුයි කියලා. නමුත් ආහාර කුමක් හෝ වේවා, වීද, පළතුරුද, එළවලුද, ධාන්‍ය වර්ගද, මේ සියල්ල වගා කරන්න මූලික වශයෙන්ම අවශ්‍ය වෙනවා, පොහොර අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ භූමි වගාවට සුදුසු ආකාරයට හදන්න මැෂින් වලට ඩීසල් අවශ්‍ය වෙනවා. ඒ දෙක නැතුව ගොයින්ට මේ වැඩේ කරන්න පුළුවන්කමක් නැහැ. ඒ එක්කම පැහැදිලිව කියන්නට ඕනේ අපි අපේ රට වශයෙන් ගත් විට ඉතිහාසයේ අපි නොයෙකුත් ආක්‍රමණවලදී, විදේශ ආක්‍රමණවලදී අපි එකට එකතු වෙලා ඒවාට මුහුණ දීලා තිබෙනවා. එවැනි අවස්ථාවක් තමයි අද ඇවිල්ලා තිබෙන්නේ. ඒ තත්ත්වයේ තුල අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂ වලින් ભેදයක් නැතුව රට ගොඩ ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මීට මාස ගානකට පෙරත් අපි යෝජනා කළ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක්. එහෙම නැත්නම් අන්තර්කාලීන ආණ්ඩුවක්. නමුත් දැන් හදලා තියෙන ආණ්ඩුව, හදාගෙන යන ආණ්ඩුව සර්වපාක්ෂිකත් නෙවෙයි, අන්තර්කාලීනත් නෙවෙයි. ඒ මොකද ඒකට ජාතික සභාවක් පත් කරන්න තීන්දුව කළා. සෑම පක්ෂයකම නායකයෝ ජාතික සභාවට එන්න ඒ යෝජනාවේ සඳහන් කරලා තිබුණා. එයින් අපිට පෙනී යනවා හැදෙන්නේ බොහෝ වෙලාවට කලින් තිබුණු ආණ්ඩුවම තමයි හැදෙන්නේ කියන එක. ඒ තත්ත්වයේ ගත් විට ජනතාවගේ විශ්වාසය ආණ්ඩුව කෙරෙහි නැතුව යනවා. දැන් අගමැතිතුමා ප්‍රධාන වශයෙන්ම කරන ලද ප්‍රකාශ සමහර වෙලාවට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, ඇමතිවරු වෙනස් විදිහකට අර්ථ දක්වනවා. එයින් පෙනී යනවා අගමැතිතුමා සහ පෝට්ටුවේ පොදු ජන පෙරමුණේ වැඩ කරන අතරෙත් යම් යම් ගැටුම් සහ ප්‍රශ්න තිබෙනවායි කියන එක. ඉතින් මේ තත්ත්වයන් තුළ අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. කාලය මම දන්නවා මීට වඩා මට නැහැ අඩුයි. ඒ නිසා මම පැහැදිලිවම කියන්නට ඕනේ අපි පක්ෂයක් විදිහට සහයෝගය දීම තමයි අපි කරන්නේ. අද උදේ අපේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් දිවුරුම් දුන්නා ඇමතිවරු විදිහට. ඒක අපේ පක්ෂ තීන්දුවට පටහැනිවයි කළේ. විශේෂයෙන්ම අපි ඇමතිකම් ගැනීම පිළිබඳව තීරණයක් ගත්තේ නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දුව කළේ. රජයට අපි අවශ්‍ය සහයෝගය දෙමු. පාර්ලිමේන්තුවේදී ඡන්ද දෙන්න ඕන නම් ඒ ඡන්ද පාවිච්චි කරමු. නමුත් අමාත්‍ය ධූර තනතුරු ගැනීම අවශ්‍ය නැහැයි කියන එකයි. ඒක නිසා ඒ පිළිබඳවත් මම මතක් කරමින්, විශේෂයෙන්ම අපේ රට ගොඩ ගැනීම සඳහා අප ගෙනියන වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම අවශ්‍යයි, ඉක්මන් කිරීම අවශ්‍යයි. ඊට හේතුව තමයි බඩගින්න කියන එක. රට පුරා ලක්ෂ ගාණක් බඩගින්න ඉන්නවා, ලක්ෂ ගාණක් හඬනවා, ලක්ෂ ගාණක් පාසල් දරුවෝ හඬනවා ඉස්කෝල යන්න ඩීසල් නෑ, විභාගවලට ඩීසල් නෑ කියලා. ඒක නිසා මේ තත්ත්වයන් තුළ ගොවි ජනතාව විශේෂයෙන්ම මුහුණ දීලා තිබෙන මහා ඛේදවාචකය, ඔවුන්ගේ දුක්කඳුළු, ඔවුන්ව සැනසුවේ නැත්නම්, ඔවුන්ට අවශ්‍ය දේ දුන්නේ නැත්නම්, ඔවුන් විතරක් නෙවෙයි මුළු රටම හඬන, ඒ වගේම මුළු රටේම ඉන්න ජනතාව ජීවත් වෙන්න ආහාර නැති තත්ත්වයකට පත් වෙනවා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමයි අවශ්‍ය. මෙයින් ගොඩ ගැනීම සඳහා අපි සෑම විටම පක්ෂයක් විදිහට අපේ සහයෝගය ලබා දෙනවා කියන එක ප්‍රකාශ කරමින් මගේ කෙටි කතාව අවසන් කරනවා. ස්තුතියි.
අජිත් රාජපක්ෂ මහත්තයා.
ගරු කථානායකතුමනි, පහුගිය 9 වෙනිදා සිදුවෙච්ච සිදුවීම සම්බන්ධව අපේ ඩී වීරසිංහ කරු මන්ත්‍රීතුමා විසින් කල්තැබීමේ විවාදය සඳහා ඉදිරිපත් කර මේ යෝජනාව. ඒ යෝජනාවේ සඳහන් වෙන්නේ ඒ සිද්ධියේ දවසේ ජීවිත 9ක් අපේ රටෙන් අහිමි වුණා. ඒ ජීවිත 9 අතර මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු, අපිත් එක්ක ඉතාම සහෝදරත්වයෙන් ළඟින්ම ආශ්‍රය කරපු අමරකීර්ති අතිකෝරල මැතුමත් අවාසනාවන්ත විදියට මිලේච්ච තස්ත්‍රක්‍රියාවට, මගේ පෞද්ගලික මතයක තස්ත්‍රක්‍රියාවක් කියලා, ඒ තස්ත්‍රක්‍රියාවට ලක් වෙනවා. ත්‍යාදී ඒ සමානවම තවත් 9 දෙනෙක්, ඊට අමතරව දේපලහානි, විවිධ හානි විශාල ගණනාවක් සිද්ධ වුණා. දැන් අද විවාදයේ අපේ 4 වෙනි දවස. විවාදයේ 4 වෙනි දවසට විවාද කරනකොට දැන් 9:10 වෙලා. ඊයේ එක මහත්මයෙක්ගේ මේ මං හිතන්නේ ආදාන උත්සවයේ කුරුණෑගල ප්‍රදේශයේ තිබුණා. දැන් 9:10 වෙලා තියෙනවා. ඒ නිසා අපේ යෝජනාවේ මේක 10 දෙනෙක් ඇටියට සංශෝධනය වුණා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. තව ඉස්සරහට තව කී දෙනෙක් නැති වෙයිද දන්නේ නැහැ. ඒ තරමට මා දන්නා විදියට මේ ප්‍රහාරයට ලක් වුණා. ඒ වගේම සම සමහර අය තාම පොලිසිය ගියෙත් නැහැ, තාම ගෙවල් වලට ආවෙත් නැහැ. මම දැක්ක පහුගිය කාලේ අර ඒ සිදුවෙච්ච සිද්ධිය දවස්වල අපේ අම්බලන්තොට තරුණයෙක් හිටිය නවීන් කියලා, ඔහුට ගහලා, ඔහු ටිකක් ඇඟපත ගොඩක් මහත කෙනෙක්, මුළු සමාජයේ මාධ්‍ය තුලම එතුමාට පුදුම විදියට අපහාසකම් කරේ. දැන් ගෙදරින් එළියට බහින්නෙත් නැහැ, ගේ ඇතුළට වෙලා ඉන්නේ. ඒ තරම් ගහලා මම ගියා බලන්න පහුගිය දවසේ. ගියාම එතුමා ගේ ඇතුළට වෙලා ඉන්න, මම කිව්වා මල්ලි පොලිසියට ගියේ නැද්ද පැමිණිල්ලක් දාන්න? අනේ තාම නෑ කිව්වා, මම යන්නේ නැහැ කිව්වා පොලිසියට. එයා ෂර්ට් එක ගලවල පෙන්නුවා. මේ පිටිපස්සේ තනි කරම එකම ගානට ඇඟ තලල තියෙන, ගහලා ගහලා ඒ තරමට. සමහරලාට එක ෂොට් එකට පුළු 20ක් විතර වදිනවා. ඒ තරම් අමානුෂික විදියට ගහලා. අන්තිමට ගෙදරකට දාලා, ඒ ගෙදර ඒ වගේ ගහපු ගුටි කාපු මිනිස්සු විශාල ප්‍රමාණයක් ඉඳලා ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා ඇම්බියුලන්ස් එකේ දාලා තමයි යවලා තියෙන්නේ. ඇම්බියුලන්ස් එකේ එතනින් ඉඳලා ඉස්පිරිතාලයට යනකොට දෙපළක දින අවත්තල ගහලා. අන්තිමට ඉස්පිරිතාල ගේට්ටුව ළඟදීත් ගහලා, වාට්ටුවට ගියාම වාට්ටුව ඇතුළෙත් ගහලා. සමහරලාට අපේ රටේ රාජ්‍ය සේවය මේ විදියට සමහර අයගෙන් පලිගත්ත දවසක් නොවෙන්න පුළුවන් මෑත කාලේ. එනිසා එහෙම බෙහෙත් ටිකවත් නිදහසේ ගන්නේ වෛද්‍යවරු සමහර අය, ඒ රෝහල් වල වැඩ කරන අය ඉතාමත් අන්තවාදීත්වය විදියට තමයි හැසිරුනේ. ඒකම අපි මේක සාමාන්‍යයෙන් පහසුවෙන් ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවන් සිදුවීමක් නෙවෙයි. හේතුව දැන් අපි අපේ සහෝදර මන්ත්‍රීවරයා මේ පාර්ලිමේන්තුවේ අපිත් එක්ක බොහොම ළඟින් හිටියා. අපිට මේ සිදුවීමේ තියෙන බරපතලකම කොච්චරද කියනවනම් අඩුම ගානේ අපිට මල්ලගෙදරට යන්න තරම්වත් සමාජ වටපිටාවක් හදාගන්න පුළුවන් කමක් තිබුණා. ඒ තරම් මේ සමාජයේ මා අමනුෂ්‍ය විදියට හැසිරෙන කාල පරිච්ඡේදයක් බවට පත් වුණා. දැන් අපිට මලගෙදර යන්න බැරුණා. අපි සාමාන්‍යයෙන් අපිට ඡන්දෙ දුන්නු අපිට උදව් කරපු අපි දන්න කියන හැම කෙනෙක්ගේම සාමාන්‍යයෙන් මහජන නියෝජිතව මලගෙවල් වල යන. නමුත් අපේම සහෝදරයාගේ මලගෙදරට අපිට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට මතක් වෙන වාරයක් පාසා අපෙන් මේ අපේම සහෝදරයාට අපෙන් අඩුවක් වුණා කියලා අපිට ලොකු හදවතේ කැක්කුමක් තිබුණා. ඒ නිසා ගරු කථානායකතුමනි, අපි ඊයේ රාත්‍රියේ හාමුදුරු කෙනෙක් වඩම්මලා පැන් වඩලා බණක් කියලා ඊයේ අපි මාදි වෙලා අපේ එතුමාගේ නිවස ඉස්සරහා මිදුලේ තියාගෙන අපි ඒ බණක් කියලා අපි යම් පිළිවෙතක් සිද්ධ කරා. දැන් අපිට පොඩි නිදහසක් තියෙනවා, අපේ සහෝදරයා වෙනුවෙන් පුංචි හරි යුතුකමක් කරන්න පුළුවන්කම ලැබුණා කියලා. ඒ වගේම අපි අනාගතයේ එතුමා වෙනුවෙන් විශාල වශයෙන් අපිට ලොකු කැපවීම් ගොඩක් කරන්න සිද්ධ වෙනවා. ගරු කථානායකතුමනි, මේ සිද්ධිය එක් දිනක් වෙච්ච සිදුවීමක් හැටියට විතරක් අපිට නම් කරන්න බෑ. අපිට තියෙන තොරතුරු අනුව ඉදිරියට මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දැක්ක දෙයක් තමයි පහුගිය කාලේ සමහර දේශපාලන පක්ෂ රටේ බලය ගන්න ගොඩක් වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එන්න උත්සාහයක් නැහැ. එන්න කියලා පෙන්නුවත් සමහර වෙලාවට සමාජය ඇතුලේ ගරිල්ලා මෙහෙයුම් ගොඩක් තියෙනවා. දැන් අපි දැක්ක පහුගිය කාලේ ඔය කියන සමාජ කණ්ඩායම් ගම ඇතුලේ 20 කණ්ඩායම් හදනවා, 20ට නායකයෙක්පත් කරනවා, 50ක් හදනවා. ඔහොම ඔහොම එක එක ජාලයන් හදලා තියෙනවා. ඒ ජාලයන් වල එක අවස්ථාවක් තමයි කොළඹ සිදුවීම සිද්ධ වෙනකොට මුළු රටේම හැම තැනකම පොලු අරගෙන මුගුරු අරගෙන මහා පාරට බැහැලා මහජන නියෝජිතයෝ හොය හොය පහර දෙන සංස්කෘතියක් පැය කීපයක් ඇතුළත මේ රටේ ඇති කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කියන සංවිධානයේ ජාලය තුලයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, අපි දැක්ක 88 89 කාලේ මේ හා සමානම සිදුවීම් ජාලයක් සිද්ධ වුණා. එදා මේ වැඩේ ගොඩක් වෙලාවට කරේ රාත්‍රී කාලේ. මේ සිදුවීම් ගොඩක් කරේ හොර රහසේ. සමහරලාට කඩයක් වහන්න මරණවා කියලා මරණ නිවේදනය ගෙදරට ගෙනත් දෙන්නේ රැට්. හැබැයි මේ සිදුවීම් සියල්ල සිද්ධ වෙන්නේ මහදවල්. මහදවාලේ මහජනයා ඉස්සරහා. එදා කඩයක් වහන්න කිව්වම හොරාට තමයි තුන්ඩු ටික බෙදාගෙන යන්නේ. හැබැයි මේ පාර දවාලේ වාහනේ ස්පීකරයක් බැඳගෙන කඩවල් වහපල්ලා කියලා බලහත්කාරයෙන් අස්සනවා. වාහන් නැත්තම් ඒ අයටත් දඬුවම් දෙනවා. කොහොම තත්ත්වයක් තමයි මේ පහුගිය දවස් කීපෙම ඇති වුණේ. ඒ නිසා අපිට පේනවා රටේ මහජන නියෝජිතව ඉලක්ක කරගත්ත දැවැන්ත තස්ත විලාසයකින් හැසිරෙන සමාජ රටාවක් සමාජය හදලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි මේ දැක්කේ. ඒ නිසා මේවාට වහා විසඳුම් හොයන මේ සිදුවීම අස්සේ මේ සිද්ධ වෙච්ච රහස් දේවල් සියල්ලම හොයන්න ඕන. අපි දැක්ක අපේ රටේ සමහර වෙලාවට අපි හිතන් ඉන්න මේ සමහර මාධ්‍ය ආයතන, ඒ වගේම මේ සමාජ ජාලාවල ඉන්න සමහර අය බොහොම හොඳ සද්ගුණවත් අය කියලා. නමුත් ඒ සද්ගුණවත් අය ඉන්න අතරෙම අසත්පුරුෂ මේවා පාවිච්චි කරන්න දන්නේ නැති කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ නිසා අපි හිතනවා සමහර මාධ්‍ය වගකීමෙන් වැඩ කරනවා කියලා. හැබැයි අපේ ගරු මන්ත්‍රීතුමා එදා අමානුෂික විදියට ඝාතනය කරාම මේ රටේ තියෙන ඔය වගකීම් ගන්නවා කියන වැදගත්කමකින් හැසිරෙන මාධ්‍ය මේ රටේ මහජනතාව අතර ප්‍රචාරය කරේ අපේ මන්ත්‍රීවරයා සියදීනිය සහගත්තා කියලා. ඒ වගකීමෙන් කරපු මාධ්‍ය ආයතනවල හැසිරීමක්ද නැහැ. සමහර වෙලාවට මාධ්‍ය ප්‍රචාරය වෙන්නේ දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් සේරම දැන් පුච්චල ඉවරයි. එතකොට බලන එක බලන යකෝ අපේ දිස්ත්‍රික්කේ එකක්වත් පුච්චල නැහැ. ඒ නිසා අපිත් පුච්චන්න ඕන. ගණන් හදලා කියනවා දැන් ප්‍රාදේශ සභාව සභාපතිවරුන්ගේ ගෙවල් මෙච්චර පුච්චල තියෙනවා. අනිත් එක බලන යකෝ අපේ ගමේ සභාපතිගේ ගේ පුච්චල නැහැ, අපිත් පුච්චන්න ඕනේ. සමහරලාට ගමේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවම කියනවා. කිව්වම අනිත් දිස්ත්‍රික්ක මිනිස්සුත් ලෑස්ති වෙනවා. ඒ නිසා අපේ රටේ මාධ්‍ය හැසිරීම ඒ සදාචාරයේ තියාගත්තේ නැති අවස්ථාවක් හැටින මම දකින්න එදා. මේ වගේ ගින්නක් ඇවිලෙන වෙලාවක කවුරු නැතත් තමන්ගේ හදවතට එකඟව මේ සමාජ පරිසරය නිර්මාණය කරන්න වගකීම් ගත්ත හැම කෙනෙක්ගේම වගකීමක් බවට පත් වෙනවා. එහෙම වගකීම් මිස්ත කරපු ස්වරූපයක් අපිට පේන්න තිබුණේ නැහැ ඒ අවස්ථාවේ. ඒ මට ගරු සභාපතිතුමනි, ගරු කථානායකතුමනි, මේ සිද්ධිය ඇස්සේ මගේ සහෝදරයාට අයිති බස් රථයක් ගිනිතිය. ගිනිතියක් නැහැ, පෙල්ලලක් කුඩු කරලා මිනිසුන්ට ගහනවා. දැන් මේ බස් රථයේ අවුරුදු 30ක් තිස්සේ කොළඹ සූර්යවැව දුවන බස් එකක්. ඒක මේ අරගලයට ආපු කවුරුවක්වත් හිටියෙත් නැහැ. සාමාන්‍යයෙන් මහපාරේ දුවන බස් රථයක්. ඒ බස් රථයේ රාජවක්ෂ කියන නම විතරයි තියෙන්නේ. හැබැයි පිටකොටුවෙන් 1:50ට සෙනඟ පටවගෙන ගමේ යන්න, එහෙම නැත්නම් සූර්යවැවට යන බස් එක. එනකොට මේ පොලිස් පාකයක ඉස්සරහා අපිට ඉස්සරහෙන් ආපු බස් එකක් ගහලා කොඩුකොන්. මේකත් නැවතු මේකට ගහලා ඇතුලෙන් අර පිටකොටුවෙන් නැගපු අහිංසක මිනිස්සුන්ට ගහලා දාන අන්තිමට දැන් බම්බලපිටියේ පොලිසියේ තියෙන බස් 4ක් 5න් 3ක්ම මේ මහපාරේ සාමාන්‍ය විදියට ධාවනය වෙන බස් රථ. එතකොට මේ තස්ස කියාකාරකම සිද්ධ වෙන්නේ මේ අරගලයට ආපු මිනිස්සුන්ට විතරක් නෙමෙයි, මේ මහපාරේ නිදහසේ ගමන් කරන මිනිස්සුන්ට. හයිවේ එකේ යනකොට දකුණු පළාතට ආවේනික වාහනේ නම්බර SP කියලා ගහලා තියෙනම් ඒකම ඇති ගුටි ගන්න. SP කියලා වාහනේ අංකයේ සඳහන් නම් දකුණු පළාතට යන්නේ. ඒ මිනිස්සු කොළඹ මගුල් ගෙදරකට ගියත් කමන්නේ නැහැ, වෙන තැනකට ගියත් කමන්නේ නැහැ, ගුටි ගන්න SP කියන එකම ඇති. ඒ නිසා හයිවේ එකේ යන මිලේච්චියෝ ටික ගහනවා, ඩෙන්ටි බලනවා, පෙල්ල පෙල්ල ගහනවා. අපි දැක්ක හයිවේ එකේ මේ හයිවේ එකේ කොට්ටාවේ තියෙන ප්‍රධාන තැන අතුරුගිරියෙන් ගිහිපු ඊට එහෙන් ඇතුල් වෙච්ච සියලුම වාහන නවත්තලා ඩෙන්ටි බලන මිනිස්සු ඩාස් ගානක් පාරින්දගෙන කොල්ලෝ හරේ මේ ෂෝට් ඇඳගත්ත, උඩටවත් කිසි එකක් ඇඳගත්තේ නැති අශීලාචාර විදියට මහපාරට බැහැලා ඒ සියලුම ක්‍රියාකාරකම් වල යෙදෙනවා. අපේ ප්‍රාදේශ සභාවල සභාපතිවරුන්ට ගහලා ඇඳුන් නැතුව පාරේ ගෙනියනවා. පොලිසිය බලාගෙන ඉන්නවා. මං කොට්ටාවේ එතන මේ ඒ මුරපොලේ තියෙන කන්ටේනර් පෙට්ටියට ඇතුළට දාලා බේරගත්තු ගණනාවක් ඉන්නවා මේ පොලිසිය මහතුරු. ඒ තරමනේ මිලේච්ච විදියට මේ තත්ත්වය ඇති උනේ. ඒ නිසා මේ අපේ රටේ මේ ශිෂ්ට සමාජයේ මේ වගේ තත්ත්වයන් ඇති වෙන්න කවදාවත් ඉඩ තියන්න හොඳ නැහැ. දැන් අපිට පේන තව දෙයක් තමයි ගරු කථානායකතුමනි, මේ දවස්වල අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණයෝ හරියට කුලී හමුදාවක් වගේ හැසිරෙන් අතෙන්ට යන්න කියනෝ, මෙතෙන්ට යන්න කියනෝ, ඒ මට්ටමේ පෙළපාලි යන ස්වරූපයට අපේ රටේ ඒක තමයි. ඒ තරමට කුලීහේ වය පිරිසක් බවට සමහර දේශපාලන පක්ෂවල ක්‍රියාකාරකම් වලට අපේ රටේ ශිෂ්‍ය පරම්පරාව යොදාගෙන තියෙනවා. මේක මේ රටේ අනාගතයට හොඳ දෙයක් නෙවෙයි. මේක මේ රටේ අනාගත පැවැත්මට බුද්ධිමත් පිරිසක් ගොඩනගන්න යන ගමනේ හොඳ තත්ත්වයක් නෙවෙයි. දැන් අපේ අතේ උදේ අලිසප්‍රිය ඇමතිතුමා පැහැදිලිවම කතා කර කර කිව්වේ අපි දෙගොල්ලෝ දෙපැත්තකට බෙදිලා පක්ෂ හැටියට බෙදිලා කටයුතු කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි සමාජයට දෙන පණිවුඩේ මොකද්ද? දේශපාලඥයාට මේ රටේ මේ හැදෙන සමාජ පරිසරය මොකද්ද? මේක නැති කරගන්න මේ වගකීම් අපිම මෙතන නිර්මාණය කරගන්න ඕන කියලා. හැබැයි ඒක කියලා විනාඩි ගානක් ඇතුළත ඒකේ ප්‍රතිවිරුද්ධව ඒ කරුණු තේරුම් ගත්ත නැති වචනමයි කියවෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. එහෙම වෙන්න ඕනේ නැහැ. අපි මීට වඩා ශිෂ්ට විදියට මේ පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඕනේ. ඒ නිසා අප මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම මරන්න ඕනේ, එලවන්න ඕනේ කියලා කතා කරන සමාජයක් තියෙනවා. අපි යන්නම් මෙතනින් එළියට. ඊළඟට කවුද මේ පාර්ලිමේන්තුවට එන්නේ? දැන් තියෙන සමාජය දිහා බැලුවොත් රැට්ටල බැට්ටල ওই වගේ කණ්ඩායමක් ඒ. රැවුල් වවාගත්තු, කොණ්ඩේ වවාගත්තු, මහා අශීලාචාර විදියට හැදිච්ච ගල් යුගයේ වැදි යුගයේ ජීවත් වෙන මිනිස්සු ටිකක් මේකට එයි. ගොඩාක් අය හිතන් ඉන්නේ මේගොල්ලෝ පොරවල් කියලා. එහෙම පොරවල් කරන සමාජයක් තමයි මේ රටේ හදලා තියෙන්නේ. එහෙම සමාජයක් තුළ මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ හොඳ රටක් නිර්මාණය කරන්න මේ රටේ වැදගත් තීන්දු ගන්න පුළුවන් මට්ටමක් හැදේ කියලා අපිට විශ්වාස කරන්න බෑ. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තාම මාස ගානයි. අපි හොරුද? අපි මේ හොරකං කල්ල දාවේ. අපි අවුරදු ගානත්තේස්සේ මිනිස්සුන්ගේ මළගෙදරට මගුල්ගෙදරට ගිහිල්ල. මේ සමාජ තියන වගකීම්ටික ස්ත කල්ල ජනතාවගේ විශ්වාසය දිනාගෙන හදාගත්තු සමාජ පරිසරයෙන් තමයි මේ පාර්ලිමෙන්තුේ මේ මහජන නියෝජිතය පත්වෙන්නේ. එනිසා මිනිස්සු බලහත්කාරයෙන් පත් කරේ නෑ. මිනිස්සු ගිහිල්ල හොරාට අර තමන්ගේ පක්ෂේ ඉස්සරහා මේ හැම කෙනෙක්ටම ඡන්දීලනුර අංකයක් තියෙනවා. ඒ අංකේ ඉස්සර හදවතට එකගෝ ගහපු මනාපෙර ප්‍රතිඵලයක් හැටියට තමයි අපි මේ පාර්ලිමෙන්තුවට එන්නේ. හැබැයි ඒ අපිට ඡන්දෙ දීපු මිනිස්සු බුදුම වෙලා බලන් ඉන්න රටේ අපට විරුද්ධව සමහර කණ්ඩායම් මේ මෙහෙවන එකට. හැබැයි අපට ඡන්දෙ දීපු මිනිස්සු අපි විශ්වාස කරනවා මේ කියන එකකටවත් එකඟ වෙන්නේ නැහැ. අපි රකින්න අපි ආරක්ෂා කරන්න ඉන්නෝ. ඒ අය අපි ගැන විශ්වාසය තියලා ඉන්නවා. අපි හොරු නම් අපිට ඡන්දෙ නොදී එළියට දාලා වෙලෙම යවන්න තිබුණා. මේ පාර්ලිමේන්තු වල අලුත් මන්ත්‍රීවරු කොච්චර ඉන්නවද? මේ අය ඉතාමත් අහිංසක විදියට තමන් ගොඩනගාත්තු සමාජ පරිසරය තුළ මේ වගකීම් මිස්ස කරන්නයි මේ පාර්ලිමේන්තුවට ඇව්වේ. ඒ නිසා මේ වැරදි මතයක් වැරදි සමාජ ප්‍රතිරූපයක් මේ රටේ ගොඩනගලා තියෙනවා. ඒ ගොඩනගපු ප්‍රතිරූපය වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි සියලු දෙනා එක පුරවැසිය එක කණ්ඩායමක් හැටියට මේ පාර්ලිමේන්තුවේ වැඩ කරොත් පමණයි. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ කතානායකතුමනි, දැන් අපි මේ කාපු හොඳම පරිප්පුව කාලා ඉන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා රට ගොඩනගලා ජාතියට පණ දෙන්න පුළුවන් මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලකට දායක වෙමුයි කියලා ගෞරවයෙන් සිහිපත් කරමින් මාණියට එනවා. බොහොම ස්තුතියි.
Honorable Digambaram. Yes, Mr. Fonseca.
ඔය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ මේ දවස් දෙකේම තුනේම ඇතිවෙච්ච කතානුව තාමත් මේ වෛරය වැපිරීම තමයි දිගින් දිගටම යන්නේ. මේ ආරම්භ වුණේ කොහමද ගෝල්ෆේස්යෙන් කියලා අපි ඔක්කොම දන්නවා. තවුන්නාසලත් දන්නවා, අපිත් දන්නවා. ඉතින් මේක දෙපැත්තට බෝලේ පාස් කර කර වෛරය වපුර ගන්න නැතුව මම හිතනවා කාටත් සාධාරණයක් කියන්නේ මේවා විසඳෙන්න ඕනේ. දැන් මම දැක්කා මාධ්‍යයත් දාලා තියෙනවා ගෝල්ෆේස් එකේ හිටපු ළමයි තුන් දෙනෙක්ගේ නම් තුනක් ඒගොල්ලෝ අත්අඩංගුවට ගන්න කියලා. ගහනකොට කවුද ගරු කතානායකතුමා කකුල් දෙක අල්ලලා වඳින්නේ? කොල්ලෝනේ. උණ්ඩ ගහනකොට උණුත් පොල්ලක් අතට ගන්නවා තමයි. ඉතින් ඒ පින්තූරයක් දාලා අත්අඩංගුවට ගන්න කියලා. මේවා ගොඩින් බේරන්න වෙනවනේ කතානායකතුමා. මේ විදියට දෙපැත්තෙන් දෙපැත්තට පාස් කර කර අත්අඩංගුවට ගන්න හිරේ දාන්න ගියොත් මේකේ කෙලවරක් නැහැ. ඒකන්ද අපි තමුන්නාසලෙන් ඉල්ලා සිටින්නේ මේක සමණයට පත් වෙන ක්‍රමවේදයක් බලන්න කාටත් සාධාරණ ඉෂ්ට වෙන්න.
ඔව්, ප්‍රින්ට් වණ්ඩක් දෙන්නකෝ.
මේක සමණයට පත් කරන්න කියන කතාවට මම එකඟ වෙන්නේ නැහැ. දැන් අපේ නිවසට එද්දී අවි ආයුධ අරගෙන තමයි ආවේ. දඹුල්ලේ නගරාධිපතිතුමාගේ නිවසට බෝම්බෙකුත් ගහලා තියෙනවා. ඒක නිසා සමහර තැන්වල එහෙම සිද්ධ වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ඒක නිසා අපිට ඒ තත්වයේ යටතේ ඒ කරපු අලහබා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් ගරු කතානායකතුමනි. ඒ නිසා ඊයේ බේරේ වැවළඟදී පහර දුන්න කුලියාපිටියේ පුද්ගලයෙක් මිය ගියා. ඒක සමනය කරන්නේ කොහොමද කතානායකතුමනි? ඝාතනය කරපු කෙනාට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ. එතකොට ඒකට සම්බන්ධ වෙච්ච අයව අත්අඩංගුවට ගන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට මම මේක බොහොම වගකීමෙන් කියන්නේ, කනගාටුවෙන් කියන්නේ. පොලිසිය බලාගෙන ඉද්දි මේවා කරේ නිවාස ගිනි තිබ්බේ. හමුදාව බලාගෙන ඉද්දි නිවාස ගිනි තිබ්බේ. ඒකට යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ ගරු කතානායකතුමනි. කැලෑ නීතිය රජ කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට ඒ පැත්තේ වුණත් මේ පැත්තේ වුණත් මොන පැත්තේ වුණත් මේකට සම්බන්ධයි නම් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් අපි මේ රටේ දෙන පණිවිඩය තමයි උඹලට ඕනේ දෙයක් ඕනේ විදියට කරන්න පුළුවන් කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි, මම හිටපු හමුදාපතිතුමාට බොහොම ගරු කරනවා. හැබැයි ගරු සරත් ෆොන්සේකා මැතිතුමනි, එහෙම කරන්න විදියක් නැහැ. මොන පැත්තේ වුණත් වරදක් කරලා තියෙනවා නම් අපි ඔබතුමාගෙන් රජයෙන් පොලිසියෙන් හමුදාවෙන් ඉල්ලන්නේ මොකා වුණත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැති වුණොත් රාජ්‍ය බිඳ වැටෙනවාමයි ඒක වළක්වන්න හම්බ වෙන්නේ නැහැ. අද වෙනකොට පොලිස් නිලධාරියෙකුට අඩුම තරමේ ස්පීඩින් ටිකට් එකක්වත් දෙන්න බෑ. ඊයේ පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. එහෙම වුණාම ඒ යුනිෆෝම් එකේ ගරුත්වය නැති වුණාම මේ රටේ පාලනයක් නැති වෙනවා. ඒක අපි මතක තියාගන්න ඕනේ ගරු කතානායකතුමනි. එහෙම වගකීමෙන් අපි සියලු දෙනා වැඩ කරමුයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ මතු කරපු කාරණය සම්බන්ධයෙන් මේකේ දෙකොට්ටාසයක් ඉන්නවා. මේක මෙහෙවපු දේශපාලන හෝ වෙනත් අරමුණක් ඇතුව කටයුතු කරපු කොටසක් ඉන්නවා. ඒ අය ප්‍රමිත අමාත්‍යතුමා සඳහන් කර පරිදිම
කඩුමුගුරු අරගෙන පෙට්‍රල් බෝම්බ අරගෙන ගෙවල් වලට ගැහුවේ කරු කතා නායකතුම. ඒ අයට මොන පක්ෂේ නියෝජනය කරත් ඒ අයට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ අරගලයේ මුවාවෙන් ජීවිත විනාශ කරන්න පුළුවන් නම් අරගලයක මුවාවෙන් ගෙවල් දොරවල් ගිනි තියලා නිදහස ලබා ගන්න පුළුවන් නම් අප්පුඩි ගහලා එළියට ගන්න පුළුවන් නම් රටේ සමස්ත රාජ්‍ය පද්ධතියම නීතියම බිඳ වැටෙනවා. ඒකම කරු කතානායකතුමනි, ඒ අය පසුපස කිසිම දෙයක් නොතරන නොතේරෙන නොදැනුවත්ව හඹාගිය පොරසත් පිරිසකුත් ඉන්නවා. ඒ අයට අර අයට නීතිය ක්‍රියාත්මක වෙනවා වගේම ඒ අයව පුනරුත්ථාපනය කළ නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළ කරු කතානායකතුමනි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ගරු පාර්ලිමේ ගරු මන්ත්‍රීවරුන්ගේ සහ මේ රටේ ආරක්ෂාව මහජනතාවගේ ආරක්ෂාව බිඳ වැටලා තියෙන්නේ. අපි දැක්කා ඊයේ පොලිසියට ගහපු විදිය. කොළඹ දිස්ත්‍රික්කයේ භාරව පොලිසිය ප්‍රධාන පොලිස් නිලධාරියාගේ ඔළුව පැලෙන්න ගහන්නේ. ඉතින් ඒ වගේ අයට ගරු කතානායකතුමනි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ වගේ අයටත් නීතිය ඉදිරියේ අපිට විශ්වාසයක් නැත්නම් අපේ ආරක්ෂාව අපේ ගෙදරට ගහපු කෙනා අපිට වෙඩි තියපු කෙනා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරපු කෙනාට නීතියෙන් සහනයක් ලැබෙන්නේ නැත්නම් ගෙවල් වලට ගිනි තිබ්බට නීතිය සාධාරණයක් වෙන්නේ නැත්නම් ඊට පස්සේ වෙන්නේ මේ රටේ සමාජයේ බිඳ වැටෙනවා. එහෙනම් ගරු කතානායකතුමනි සමාජයේ බිඳ වැටෙන්න දෙන්න එපා. සමාජයේ බිඳ වැටෙන්න දෙන්න එපා වගේම ඒ සංවිධානාත්මකව මේක මෙහෙයපු අය පිටිපස්සේ මේ කිසිම දෙයක් නොතේරෙන සහ නොදැනුවත් රැල්ලට ගිහපු දරුවන්ව පුනරුත්ථාපනය කරලා නැවත සමාජගත කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මෙහෙයපු අයට, ගිනි තියපු අයට, මරපු අයට කරුණා කළා නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරන්න කිසිම දේශපාලන පක්ෂ ભેදයක් බලන්න නැතුව කියන කරු කතානායකතුමනි අපි ඉල්ලා
සිටිනවා. ඔව් ෆොන්සේකා මැතිතුමා.
දරුව මැතිතුමා මමත් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන්නේ. මම කිව්වේ දෙපාර්ශ්වයටම සාධාරණව නැවතත් වෛරයක් ඇති නොවන විදියකට මේක විසඳන්න කියලා. ඒකට මම අබුතුමාත් එක්ක ඉන්නවා. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ අනිවාර්යයෙන්. අලාභහානි වෙච්චාට වන්දි ගෙවනටත් මම නම් විරුද්ධ නැහැ.
නිගම්බර මැතිතුමා කතා කරන්න. ඊළඟට කතා කරන ඔබතුමාට කතාවක් තියෙනවා මේක.
ගෞරව සභානායක අවර්ගලේ
එතුමාට කතා කරන්නයි.
මම කොටේ නම් කතා කරලා ඉවර කරන්න.
මොකද ඔබතුමාගේ පොයින්ට් ඔබට
අර කතානායකතුමා අර ඔබතුමා දැන් නාමල් රාජපක්ෂ කරු හිටපු ඇමතුමා කතාවට හරියට සවන් දුන්නා නම් ඒ කතාව තුළ තිබෙන ඉතා වැදගත් කාරණා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ප්‍රායෝගිකව. නීතිය කාටත් එකයි කියලා. මේ පාර්ලිමේන්තුව අද CID එක හොයන කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද ඇංගිලා? එහෙනම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට කියනවා ගිහිල්ලා යාලා යාලා ගිහිල්ලා බාර වෙන්න කියලා. ගිහිල්ලා බාර වෙන්න.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් නාමල්
රාජපක්ෂ. ගරු මන්ත්‍රීතුමනි අපි පැහැදිලිව කියන්න ඕනේ ගරු කතානායකතුමනි CID එකේ කට උත්තර ගන්න කියලා සඳහන් කරපු හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම කට උත්තර දීලා තියෙනවා. බාර වෙන්න කියපු හැම කෙනෙම ගරු කතානායකතුමනි පොලිසියට බාර වෙලා තියෙනවා. අපිට නීතිය කඩන්න කිසිම චේතනාවක් නැහැ. අපි නීතිය හැංගෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ හින්දා අපි සාධාරණව අපි මේ පරීක්ෂණ කටයුතු වල අපි සහයෝගය දෙනවා කරු කතානායකතුමනි. අපි ඕනෑම කෙනෙක් මම ඇතුළුව අපි හැම කෙනෙක්ම අදාළ වෙලාවට අපිට එන්න කියපු හැම වෙලාවකම ගිහිල්ලා කරු කතානායකතුමනි අපි කට උත්තර දීලා මේ පරීක්ෂණ කටයුතු වලට අපි සාධාරණයක් කරලා තියෙනවා. ඒ හින්දා අපිට සාධාරණයක අපිට අපේ කට උත්තර සඳහන් කරගන්නවා හා සමානව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව අත්අඩංගුවට ගන්නවා හා සමානව ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරුන්ව පින්තූර බල අත්අඩංගුවට ගන්නවා හා සමානව අනිත් පාර්ශ්වයිනුත් ගෙවල් ගිනි තියපු මේ අට්ටාලමක් කැඩුවා කියලා අත්අඩංගුවට ගත්තු මන්ත්‍රීවරු ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. ඒ වගේම තමයි පහර දීම් වලට අත්අඩංගුවට ගත්තු මන්ත්‍රීවරු ඉන්නවා ප්‍රාදේශ සභාවේ සැකපිට. එහෙමනම් ගෙවල් ගිනි තියපු මිනී මරපු ත්‍රස්තවාදීන් විදිහට හැසිරෙච්ච අයවත් අත්අඩංගුවට ගන්න කියන එක අපි කියන්නේ කිසිසේත් අපි වගකීමකින් කියනවා මේ කිසිම පරීක්ෂණ කටයුත්තක් මගහරින්න මේ කිසි කෙනෙක් ලෑස්ති නැහැ කරු කතානායකතුමනි. අපි ඒ පරීක්ෂණ කටයුතු වලට අපි මූණ දෙනවා විතරක් නෙවෙයි අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක අපි මතක් කරන්න
ඕනේ. ඔව් මధుර මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි මම පෞද්ගලික මැදිහත් වුණා මේ ගෝල්ෆේස් සිද්ධිය සම්බන්ධ ඒ කාරණාවේදී සියලුම දෙනා මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් කරපු සියලුම දෙනා බාර වෙලා ඒ වගේම අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම අධිකරණ කටයුතු නිසි පරිදි කරන කිසිම මැදිහත් වීමක් නැහැ. බොහොම ස්වාධීනව ඒ කටයුතු කෙරීගෙන යනවා. මේ වුණිට 25 වෙනිදා දක්වා සියලුම දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. හැබැයි අපිට කියන්න කරගාටුයි මේ වුණිට සමහර පුද්ගල ගෙවල් ගිනි තියපු අපරාධවලට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ව මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගෙවල් වල හංගගෙන ඉන්නවා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීලා තිනවා ඒ සම්බන්ධයෙන් සහය දෙන්න කියලා. අපි බොහොම නිර්භයව අපි සහය දුන්න මේක. නමුත් අපිට කියන්න කනකාටුයි එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගය ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සියලු දෙනා මෙන්නුට හැංගිලා ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ රැකවරණ මත ඉන්නවා. ඒකන අපි අප්‍රසාදය පළ කරන වෙලාවේ
දිගම්බර මන්ත්‍රීවරුන් කතා කරන්නේ
ගෞරව සභාවේ අවர்களே கடந்த 9ஆம் தேதி நடந்த வன்முறைகள் சம்பந்தமாக நாங்கள் அதை வன்மையாக கண்டிக்கின்றோம். இன்றைக்கு அமைச்சர்கள் இந்த சபையிலே அவருடைய சொத்தையிலிருந்து
ப்ளீஸ் டெபியூட்டி ஸ்பீக்கர் வில் டேக் தி சேனல்
இந்த சபையிலே மே 9ஆம் தேதி நடந்த சம்பவம் சம்பந்தமாக சில அமைச்சருடைய வீடுகளை இழந்து அவர்களுடைய சொத்துக்கள் இழந்த பிறகு அவர்களுக்கு அந்த வழி தெரிகின்றது. ஆனால் எங்களுக்கு 39 வருஷத்துக்கு முன்பே இந்த வழி எங்களுக்கு தெரியும். 1983 ஆண்டு ஜூலை கலவரம் நாங்கள் கண்குண்டா பார்த்தோம். அப்பொழுது தமிழ் மக்களுடைய வீடுகளை எரித்து அவர்களுடைய சொத்துக்களை இல்லாமாக்கி அவர்களை கொண்டு குவித்தார்கள். ஆகவே அதுக்கும் இதுக்கும் நான் சரி செய்யவில்லை. மே 9ஆம் தேதி நடந்த சம்பவத்தை வன்மையாக கண்டிக்கின்றோம். அதை செஞ்சவர்களுக்கு கட்டாயமாக தண்டனை கொடுக்க வேண்டும். அந்த சம்பவம் எப்படி நடந்தது உண்மையிலே அலரி மாளிகையிலே அன்றைக்கு பிரதமர் சில பேரை கொண்டு வந்து அமைச்சர்களும் கொண்டு வந்து காடர்களை கொண்டு வந்து குண்டர்களை கொண்டு வந்து அந்த கோல்பேஸில் நடந்த அமைதியான போராட்டத்தை தாக்குவது மூலமாக அன்றைக்கு இந்த அசம்பாவம் நடந்துச்சு. ஆகவே இப்போ நிறைய பேர் குறை சொல்றாங்க இதுக்கு காரணம் ஜேவிபின்னு சொல்லி அன்பகுமார் திசாநாயகன் சொல்லி. ஏன்னா இதுக்கு முதலே செஞ்சிருக்கணும் அப்படின்னா. ஏன்னா இந்த அலரிமாரியிலே நடந்த கூட்டத்திலே கூட்டத்துக்கு பிறகு குண்டர்கள் போயிட்டு கோல்பேஸ் போராட்டத்தை தாக்குவது மூலமாகத்தான் இந்த அசம்பாவம் நடந்துச்சு. அன்னைக்கு இந்த மக்கள் அனைவருமே கோல்பேஸ் அமைதியான போராட்டத்தை ஏற்றுக்கொண்டிருக்கின்றார்கள். அவர்களை தாக்கின பிறகு மக்கள் கொந்தளிச்சிட்டாங்க. இன்றைக்கு பெட்ரோல் இல்ல, டீசல் இல்ல, சாப்பாடு சாமான் இல்ல, மக்கள் விரக்தி அடைஞ்சிருக்காங்க. அப்ப இதை பார்த்த மக்கள் அடிக்க துவங்கிட்டாங்க. ஆகவே நான் என்ன சொல்றேன் கேட்டா இந்த வீடுகளை எரித்தவர்களுக்கு தண்டனை கொடுக்கணும். இந்த பிரச்சனையை ஏற்பாடு செஞ்ச டெம்பரட்டரிஸ்ல இருந்த பிரதமர் அமைச்சர்கள் வந்த காடர்கள் அனைவருக்குமே இந்த தண்டனை வாங்கி கொடுக்கணும். அப்பதான் இந்த நிலைமை சரி வரும். இன்னைக்கு பாத்தீங்கன்னு சொன்னா நாட்டில் வந்து பாரிய பிரச்சனை பொருளாதார பிரச்சனை. இந்த பொருளாதார பிரச்சனை இன்னைக்கு மக்கள் பட்டியால சாகிற நிலைமையில இருக்கிறாங்க. இந்த பிரச்சனைக்காரன் இந்த அரசாங்கம் இருந்த பெசில் ராஜபக்ச அமைச்சர் சொன்னாரு வேண்டிய மட்டும் சல்லி இருக்கு நாங்க இந்த நாட்டை காப்பாத்தோம் சொன்னாரு. கடைசியில் பங்களா தாச்சு. இன்னைக்கு ஏன்னா மக்கள் வந்து பட்டினால சாகக்கூடிய நிலைமையில இருக்காங்க. ஆகவே இந்த அரசாங்கம் முழு பொறுப்பை இந்த அரசாங்கம் எடுக்கணும். ஆகவே பிரதமர் சொல்லியிருக்காரு இன்னைக்கு வந்து உணவு பற்றாக்குறை வரும் சொல்லி வந்து உணவு பிரதமர் நான் கேட்டுக்கொள்றேன் உணவு பற்றாக்குறை வந்தா உண்மையிலே பெருந்தோட்ட மக்கள் ரொம்ப கஷ்டப்படுறாங்க. அந்த பெருந்தோட்டத்திலே தரிசு நிலங்கள் தரிசு நிலங்களை கட்டாயமாக அந்த மக்களுக்கு பிரித்து கொடுத்தால் அந்த மக்கள் விவசாயம் செய்து அந்த மக்கள் ஏதோ ஒரு வருமானத்தை பெற்று அந்த மக்கள் வாழ்க்கையை கொண்டு போகலாம். கரு நியோஜக கதாநாயகத்து மணி மா சிங்கள வச்சனதேகா கதாங்கன கெமத்தி அப்பே பத்தே கட்டிய புனா புனா கியூவா கோட்டா பேராஜபக்ச ஃபெயில் சேர் ஃபெயில் கோட்டா ஓம் கில கியூவா அத லெஜ்ஜன தோக்கில மே பத்தந்த கிலா சேர் ஃபெயில் வச்ச சேர்க்கே எமத்தி போக கண்ணவா கத்தா ஏவாகே கோட்டா கோ ஓம் கில கிலா ஏ கெதர கிலா எமத்தி போக கத்தா மந்தன்ன மேக்கே மொகாத கிலா முகா லெஜ்ஜா தென் கியனவா நியோஜக கத்துமானி பட போட இல்லாடி தெண்ட தேசிய விசிபாவ மே பா கியனவா மே பட்ட ஒரு கிச்சில கியனோ எலியந்தலா ஏக எத்த கதாவ தே ரட்டவனு கியனே சட்டவனு கியனே மேக தமாங்க வேணும் கியா லெஜ்ஜா லெஜ்ஜா ஏமனா கியான ஓனே கோட்டை பெராஜி பாக்ஸ் ஒன்ன மினிஸ் ஒன்ன மினியா ஏ வீல ஃபெயில் வச்சனே கிளி கண்ணு புடபுட கிளா லெஜ்ஜனதோ கண்ணவா மே மினிஸ் தன்னவா இசட்ட மொழி வெண்ண கீழா மாம இதானே மே ஆண்டு திகடப்ப கெனியன் அகமத்துமா தின்னவா அகமத்துமா அகமத்து வச்சகம
கீனோ ராஜபக்ச மத்து
வெரஸ்கரா கீழா
கரு மல்லித்துமா
ගරු මන්ත්‍රීතුමා ඔබ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මෙතුමා මෙතුමා සම්පූර්ණයෙන් නොමග යවන්න උත්සාහ කරනවා මෙතුමන් ළම තමයි කිව්වේ ඔක්කොමලා එකතු වෙලා මේ රට ගොඩ්ඩාන්න මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ්ඩාන්න කටයුතු කරන්න ඕනේ කියලා ඒ අනුව තමයි එතුමාලගේ පැත්තේ කීප දෙනෙක් ඇවිල්ලා
බොමෙච්චු
බාරගත්තේ ඉතින් අද දැන් වෙන කතාවක් කියනවා
බොමෙච්චු තේනවා ඔදිගම්බරම් මෙතුමා
වෙනවා කන්දේ මෙයාට කිසි කිසි නිදේශ
නෑ ඒක නිසා නියෝජක අදතුමනේ අද මේ පත්තේ මට ලැජ්ජා විතරම මේ පාර්ලිමේන්තුවේ නැන්නේ ඊළඟ පාර ඇත්තටම මේ දේශපාලන අයින් වෙන්න ඕනේ මේ පත්ත තම පටන් ගත්තේ සේර් ෆේල් කියලා ගෝටා ගෝ කියලා මේ කොයිද ඉන්නේ ගෝටාගේ පත්තේ නා කියලා එමෙති වාරගෙන ලැජ්ජා වෙතනවා ඉතින් ඔබතුමා නෙවෙයි ඔබතුමා මේන්න
බොහොම සිතේ
හරිද
කර්මන්තුමා කාලය අවසන්
ඒක නිසා නියෝජක අදතුමනේ කියන්න කැමති දැන් අගමැතිතුමා කිව්වා ආගාර නැති වෙනවා කියලා ඒ තුමාට කියන්න කැම පොඩකින්ද වත් පොඩ නැ පොඩෙන්දකෝ මොන අතට දුන්නේ එයා ඇවිල්ලා එයා මේ අපේ නායකයා ඇවිල්ලා කිව්වා මේ අපේ නායක නෑ අකල ලොක්ක බෑ කිව නෑ අපි ලොක්ක බෑ කිව නෑ මේක සෙටින් එක වෙන මොකුත් නෑ
මොකද කර්මන්තුමා අවසන් කරන්න
ඕනේ ලොක්කට ඉර යන්න වෙනවා කියලා ඒක නිසා මේක නැති කරන්න තමයි මේ රන්ලි වික්‍රමසිංහ අගමැති කරේ ඒක නිසා මම මේ අගමැතිතුමාගේ මම ඉල්ලීම කරන්න කැමති වතු කරේ තියෙනවා නිකන් හිඩන් ටික ඒ ජනතාවට දුන්නා නම් වගා කරයි ඒගොල්ලන්ගේ ජීවිත මොනවරි කරයි ඒ නිසා වාම ආර්.පී.සි. කම්පණයට කතා කරලා හිඩන් ටික ඒ ජනතාවට දෙන්න කියලා ඉල්ලීම කරනවා
බොහොම සතුටුයි කරුපේසන රන්තුංග මෙත්තම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්
කරු නියෝජක කතානායකතුමනි මේ රටේ පෞතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී අදහස් කීපයක් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ රටේ අද තියෙන්නේ ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුදයක් කියනක මුළු රටම දන්න කාරණාවක්. මේ රටේ ආර්ථික අර්බුදය පිළිබඳව ගරු කතානායක නියෝජ කතානායකතුමනි අපි බලයට ආපු කාල සීමාව අපි හඳුනාගත්තා. ඒ සඳහා වැඩපිළිවෙළවල් කරා. අපි දැක්කා පෞගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට පත් වුණාන් පස්සේ මේ රටට වාහන ගෙන්දනක ආනයනය කිරීම අපි නැවැත්තුවා. අනවශ්‍ය භාණ්ඩ මේ රටට ආනයනය කිරීමට තහනම් කරා. ඒ වගේම වියදම් අඩු කරන්න කටයුතු කරා. ජනාධිපතිතුමාලා ලබලා තිබිච්ච වරප්‍රසාද භාගයට භාගයක් අඩු කරලා එතුමන්ලා මේ තියෙන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න අපි කටයුතු කරා. අවාසනාවට කොවිඩ් වසංගතයත් එක්ක අපිට සංචාරක එනක නවතිනකොට අපිට රෙමිටන්ස් එනක නවතිනකොට අපිට ඇඟලුම් කර්මාන්තස් වලින් එන මුදල් ප්‍රමාණය නැති වෙනකොට ඩොලර් ප්‍රමාණය මේ පවතින ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙන්න පටන් ගත්තා. මේක හංගලා කතා කරන්න ඕනේ නැහැ. හරියට මේ හැමෝම කතා කරන්නේ මේ අවුරු මේ ආණ්ඩු ආවෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් හැටියට තමයි උලුප්පල පෙන්වන්න හදන්නේ. ඒ නිසා මේ අවුරුදු ගානක් තිස්සේ තිබිච්ච අපේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නොයෙකුත් කාරණු කාරණා උඩ අපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වල අඩුපාඩු තියෙනවා කියලා හිටපු මුදල් ලැබතුමා කිව්වා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදය ජය ගන්න තමයි මේ හැමෝම ඉල්ලන්නේ අපි එක්කව වෙලා කටයුතු කරමු කියලා. අපි ඉස්සරහට මුහුණ දෙන්න සිද්ධ වෙයි ආහාර ඉංගයකට. එහෙමනම් අපි දැම්මම සැලසුම් හදා ගන්න වෙනවා. අපි හදා ගන්න වෙනවා අපි කොහොමද මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ මේකට එසෙල්ලාම කුෂිකර්මාන්තේ අපි වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න අපි කොහොමද මේ මන්ත්‍රීවරුන්ගේ අදහස් තියෙනවා අපේ නිලධාරීන් එක්ක සම්බන්ධ වෙලා අපි කටයුතු කරන්න ඕනි මම අගමැතිතුමත් එක්ක කතා කරා මේ UDA එකේ තියෙන ඉඩම් පාවිච්චි නොකරන ඉඩම් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ඒ ප්‍රදේශවල කුෂිකර්මාන්තේ යෙදෙන අයට දීලා මේ කෘෂිකර්මාන්තයේ මේ ඉදිරි මාස කිහිපය තුළ රට පෝෂණය කරන කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩසටහන් අපි හදන්න ඕනි. අද මෙතන කතා වුණා අද අලුත් අයවැයක්ගේ ඉදිරිපත් යෝජනා වෙලා තියෙනවා. මෙගා ප්‍රොජෙක්ට් වගේව නව අඩු කරලා මේ රටේ සුභසාධන අයවැයක් ඉදිරිපත් කරන්න අපි කටයුතු කරන්න ඕනි. අද ජනතාව විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඉන්ධනවල පෝලිං වල යන අපි දකිනවා වාහනවල යනකොට ඉන්ධන පෝලිං අපි දකිනවා ගෑස් ටික එනකම් මිනිස්සු බලන් ඉන්න හැටි මිනිස්සු බඩු මිල ඉහළ යාම නිසා මිනිස්සු අර්බුදයකට පත් වෙලා තියෙනවා ජීවත් වෙන්න බැරි මේවා නොතේරෙනවානේ මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිනිස්සු ඉතින් ඉන්නවා අපි මේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිතුළු කළ හැටියට විශාල සුපෝභෝගී ජීවිත ගත කරනවායි කියලා එහෙම ජීවත් වෙන්නේ නැහැ. මේ සමහර മന്ത്രിවරු ණයට මුදල් අරගෙන ජීවත් වෙන අය ඉන්නවා. තමන්ගේ වියදම ආවරණය කරගන්න බැරි අය ඉන්නවා. මොකද අපි මේ පාර්ලිමේන්තුවට පත් වුණාන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා කිසිම മന്ത്രിවරයෙකුට විශේෂ වර ප්‍රසාද ලබා දෙන්න එපයි කියලා. පෞගේ රජයේ කාලේ ආපාලන ආණ්ඩුව ඉදියායි මේ මෙතන ඉස්සරහා ඉන්නවා. අධීක්ෂණ മന്ത്രിවරු හැටියට එයා කොච්චර මුදල් ලැබුවද? හැබැයි ඒ සියලුම දේවල් අපේ ආණ්ඩුව හැටියට කප්පාදු කරලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න නම් දේශපාලන අර්බුදයට අපි මුහුණ දෙන්න වෙනවා, විසඳුමක් දෙන්න වෙනවා. ලෝකෙ පිළිගන්න ඕනේ අපි ශක්තිමත් රටක් හැටියට ආණ්ඩුවක් හැටියට පිළිගන්න ඕනේ. උන දේ වෙලා ඉවරයි. ඒව පිළිබඳ හොයන්න ඕනේ. කවුරු හොරකම් කරලා තියෙනවනම්, කවුරු හෝ වැරදි වැඩ කරලා තියෙනවනම් ඒව විගණනය කරලා රටට හෙළිදරව් කරලා නීත්‍යානුකූලව කටයුතු කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතන අපි ඉන්නවා. ඒ වගේම අද දේශපාලන අර්බුදය ගැන කතා කරනකොට ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැන අද මෙතන කතා වෙනවා. මන්තරන් එතුමා විවේචනය කරපු කෙනෙක් නැතුව ඇති මේ පාර්ලිමේන්තුව තුල එළියෙත්. අපි මේ රටේ මේ තත්ත්වයට පත් වෙනකොට මේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ දෙකොල්ලොම ඉල්ලීමක් කරා අපි එක්කව් වෙලා මේකට මුහුණ දෙමු කියලා. නමුත් මෙතන කතා කරද්දිත් වක්‍රාකාරයෙන් දෙපැත්තට මඩ ගහගෙන ඉලි කරන්නේ. අද අපි විපක්ෂ නායකතුමාට එදා යෝජනා කරා මේක ඇවිල්ලා බාර ගන්න එන්න කියලා. මේ විපක්ෂයේ മന്ത്രിවරුන්ට කිව්වා. නමුත් බාරගත්තේ නැහැ. කොන්දේසි දදා, කොන්දේසි දදා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරන්න මේ අය කටයුතු කරේ. ඒක වැරදි, ඒක සිදු නොවිය යුතු දෙයක්. මේ රටේ විවස්ථාවක් තියෙනවා. විවස්ථාදායකයන්ව කටයුතු කරන්න ඕනි. එදා ජනාධිපතිවරයා ගෝඨාභය කියලාද කෑ ගහනවා. 69 ලක්ෂයක් ඡන්ද දීලා මේ රටේ ජනතාව එතුමාව පත් කරගත්තේ විවස්ථාවට අනුකූලව. අද පාරේ මේ මන් දැක්ක മന്ത്രിවරු කතා කරලා කියනවා මේ රටේ ජනමතයට කන් දෙන්න කියලා. ජනමතයට කන් දෙන්න ඕනේ. හැබැයි මේ උද්ඝෝෂණ කරන මේ 10-15000ක් වගේ ප්‍රමාණයක් උපරිම ලක්ෂයක්, ඒ ලක්ෂයේ අවශ්‍යතාවයේද මේ ලක්ෂ 221ක් ඉන්න රටේ ලක්ෂයේ අවශ්‍යතාවයේද කරන්න ඕනේ. මේ മന്ത്രിවරුන්ට ගහලා මරලා බය කරලා තමන්ගේ අරමුණු දිටු කරන්න යන්නේ. ඒකයි 1988 අපි ඉතිහාසය අමතක කරන්න එපා. 83 කළු ජූලියේ මොකද වුනේ? මම එදා ඉස්කෝලේ යන කෙනෙක්. මම දැක්ක මේ පණ පිටින් දෙමළ මිනිසුන්ව පුච්චන්න කටයුතු කරපු ඇති මහපාරවල් වල ටයර් දදා. 88-89 භීෂණ කාලේ කරු නියෝජ්‍ය කතානායක මම ආඩම්බරෙන් කියනවා වාමාංශික දේශපාලන පක්ෂ අපි නියෝජනය කරා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක දේශපාලනය ආරම්භ කරලා කොහොට්ටුවත් එක්ක අපි අද එක්ක අහුවෙලා තියෙනවා. මේ පක්ෂ දෙකම කවදාවත් මිනී මරන්න කටයුතු කරේ නැහැ. හැබැයි එක්සත් ජාතික පක්ෂය එදා 88-89 ආණ්ඩුව තමන්ගේ බලය පාවිච්චි කරලා මේ රටේ අහිංසක මිනිස්සු දහස් ගාණක් විනාශ කරා, මැරුවා. තමන්ගේ දේශපාලන අපිත් එක්ක හිටපු අය පවා මැරුවා. එහෙම තමයි ඒ ගාය කටයුතු කරේ. අද ජනතා විමුක්ති පෙරමුණ එදා මතක ඇති කරපු දේවල් තමන්ගේ අන නොතක කටයුතු කරා නම් තුන්ඩු කෑල්ල කඩේ වහන්න කිව්වම වැහුවේ නැත්නම් ගෙනල්ල වෙඩි තියලා ලයික් කණුවල එල්ලුවා. මේ පක්ෂ දෙකම මිනි මරු පක්ෂ දෙකක්. හැබැයි අපි ආඩම්බරෙන් කියන අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් මෙව්වට හවුල් වෙච්චේ නැහැ. යම් යම් සිද්ධීන් වෙන්නේ නැති. නමුත් අපි කවදාවත් මිනි මරලා නැහැ. ඒ නිසා පෞගිය දවස්වල කඩ වැහුවේ නැති වුණාම මේ අරගවලට සහයෝගය දෙන්න ගම්වල ඒ කඩවකාරින්ට ගිහිල්ලා බය කරලා ගහන්න ගිහිල්ලා විනාශක ඒ මිනිසුන්ව බය කරලා තමන්ගේ අරගල වලට සම්බන්ධ කරගන්න කටයුතු කරා. මෙව රටේ වෙන්න ඕනේ නැහැ. ඒකයි මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කියන්නේ තමන්ගේ ගෙදරට ගහන්න එනකොට පොලිසිය හමුදාව හිටියා. නමුත් නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. අවම බලයවත් පාවිච්චි කරේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපති වුණාන් පස්සේ කිව්වේ ශිෂ්‍ය අරගල වලට පහර දීම් කරන්න එපයි කියලා. ඊට ඉස්සෙල්ලා හැම ආණ්ඩුවම කරා. මතක තියාගන්න මේ නිසා මේ අපි සියලු දෙනාම එක්කව වෙලා වැඩ කරන්න ඕනි යුගයක්. අපි මේ ඇමතිකම් වල අද ගත්තේ අමාරු වෙලේ දාලා යන්න බැරි හින්දා මිසක් බලතන්නවට නෙමෙයි. හෙට විපක්ෂයෙන් කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපි ආණ්ඩුවට එනවා අපිට ඇමතිකමක් දෙන්න කියලා මම සූදානම් කරු නියෝජ්‍ය කතානායකතුමනි මේකෙන් අයින් වෙලා යන්න. ඒ නිසා අපි මේ කාරණා මතක් කරේ සමහර අය අද තියෙන්නේ අගමැතිතුමා තනි පුද්ගලයෙක් වෙන්නේ නැති. හැබැයි අනික් අය බාර ගන්න බෑ කියනකොට මේ අභියෝගය බාර ගත්තා නම් අපි කැමති හෝ අකමැති සියලු දෙනාම එක්ක අහුවෙලා මේක එතුමාට උදව් කරන්න ඕනි. අපි දීලා අවස්ථාවක් දෙන්න ඕනි. පක්ෂ හැටියට යම් යම් කණ්ඩායම් ඒ මට මතකයි යුද්ධේ කාල සීමාව තුළදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරු ජයසූරිය මහත්තයා 13 දෙනෙක් එක්ක එක්කන් ඇවිල්ලා යුද්ධය ජයග්‍රහණය කරන්න උදව් කරා. මේ වෙලාවේ ආර්ථික අර්බුදයේ විසඳුමක් ලබා දෙන්න ඔබතුමාලා විපක්ෂයේ එන තරමක් ඇවිල්ලා මෙතනට සම්බන්ධ වෙලා මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න උදව් කරන්න කියන ඉල්ලීම කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට කටයුතු වෙන්න ඕනේ. එහෙම නැතුව එක එක්කෙනාට වමනා විදියට බය කරලා මේ මිනිසුන්ව තර්ජනය කරලා මේ කටයුතු කරන්න බෑ. බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ 9 වෙනිදා සාමකාමී අරගලයට පහර දීපු හින්දා මේ රටේ මේ තත්ත්වය ඇති වුණා කියලා කියන්න උත්සාහ කරනවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ සිද්ධිය ආරම්භ කරේ 31 වෙනිදා අප්‍රේල් මාසේ. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික නිවසට ගිහිල්ලා එතන ගහලා එතන විරෝධතා කළ අවසානයේ එතුමාගේ ගෙදරට ගහන යනකොට තමයි විසුරුවා හරින්න එතුමා වැඩ කටයුතු කරේ. එදායින් පස්සේ මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන බොහෝ දෙනෙක් ගෙවල් ගිනි තිබ්බා. ගෙවල් වලට ගිහිල්ලා ගැව්වා. එදා එහෙමනම් එදා නිරාගමික නිර්පාක්ෂික කියනවායි කියන ඔය අරගලයට ගහපු නිසා මේ සිද්ධි උනායි කිව්වනම් එහෙමනම් පාස්කු ප්‍රහාරයත් එක්ක 300ක් විතර මැරෙනවා, විශාල ගාණක් තුවාල ලැබෙනවා. එදා ඒ ක්‍රිස්තියානි ජනතාව පාර්ට බැහැලා මුස්ලිම් මිනිස්සු ටික මැරුවා නම් එහෙම අද මේ රටේ මුස්ලිම් මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. අපේ සිංහල මිනිස්සු එහෙම ඇවිස්සෙන මිනිස්සු නෙමෙයි, ඇවිස්සුවත් ඇවිස්සෙන මිනිස්සු. ඒක තමයි උනේ 9 වෙනිදා කරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ නිවස ගිනි තිබ්බා. මම ඒකට මොකද මට ඒක පුරුදුයි. 1977 මම අවුරුදු 10යි මගේ ගෙට ගල් ගහනකොට මට මතකයි තාම ඒ සද්ද මගේ කනේ දෝංකාර දෙනවා. එදා මගේ තාත්තා කිව් එක දෙයයි. ඒ අවස්ථාවේ ගෙදර ආයුධ තුනක් තිබුණා. පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නැහැ. තාත්තා කිව්වේ මිනිස්සු මැරුණොත් ඒක අපිට ආපහු ඒ මේකෙන් ගැලවෙන්න බෑ. ගෙවල් කුඩු කරලා යයි කියලා. අවසානයේ ගෙදරට ඇවිල්ලා අපිව මරන්න හදනකොට තමයි තාත්තා තුවක්කු අරගෙන උඩට වෙලි තියලා අපේ ජීවිත බේරගත්තේ. අද මේ mantri තුමල්ලා මම හරි කනගාටු වෙනවා අර පොළොන්නරුවේ mantri තුමාගේ මිලිච්ච ඝාතනය පිළිබඳව. මැරිච්ච මිනිහෙකුට කරපු දේ පකිස්තානයේ අපේ මිනිසුන්ගේ වෙනසක් නැහැ. ඒ නිසා තමයි අපි හැමෝම කියන්නේ මේක ගැන විශේෂ කමිටුවක් දාලා අධිකරණයක් දාලා මේකට මේ මිනිසුන්ට මරණීය දඬුවම් දිය යුතුයි කියන එක මම කියන්නේ. මේක රටේ විය යුතු දෙයක් නෙමෙයි. එදා පකිස්තානෙ වුණාම අපි ආයෙ කෑ ගැහුවා. Facebook වල දැම්ම මේක මිලිච්ච ක්‍රියාවක්, මේකට දඬුවම් කරන්න ඕනි කියලා. පකිස්තානයේ අගමැති ජනාධිපතිවරයාට පුළුවන්කම තිබුණා ඒක කරන්න. එහෙමනම් අපේ රටේ මේ වෙච්චි mantriතුමා අහිංසකම mantriවරේ. ඒ mantriවරයාට සිද්ධ වෙච්ච දේ ගැන කරන්න ඕනි. අපේ ගෙදවල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සිද්ධිය 9 වෙනිදා ඇති වුණායි කියනවට වඩා මම දැක්කා කර්නල් පැතුම් කියන එක්කෙනා මේ මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා අපි මේ අරගලේ පටන් ගත්තේ 2021 ජනවාරි මාසයේ ඉඳන් කියලා. එදා ඉඳන් මේ සිංහල බෞද්ධ නායකයෙක් මේ රටේ නායකත්වය ගන්නවට විරුද්ධ කණ්ඩායම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයත් එක්ක එකහුවෙලා කරන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි මේ අපි මුහුණ දෙන්නේ. ඒ නිසා එදා අපි දැක්ක මම ස්තුතිවන්ත වෙනවා සජි ප්‍රේමදාස මහත්තයාට ඊයේ පෙරේද ප්‍රකාශ කරලා තිබුණා මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පිට රටවල්වල ඉන්න අය උණ්ඩියල් විදියට සල්ලි එවන්නේ නැතුව විධිමත් ක්‍රමවේදයකට කරන්න කියලා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ හඳුන් නැති මන්ත්‍රීතුමා මේට මාස කීපයකට උඩති කියලා තිබ්බා. මාස දෙකක් අපි ලංකාවට සල්ලි එව්වේ නැත්නම් අපිට ගොඩ යන්න අපි මේ අතකලේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මට විනාඩි දෙකක් දෙන්න. මේ අර්බුදය මේකට මූණ දෙන්න ඒ වගේ වඬ කුමාර සහෝදරයා කියලා තිබුණා මන්ත්‍රීතුමා මා පාරට අරගලේ ගේනවයි කියලා. මේක වැරදි. අද ගෙවල්වල අපේ ගෙවල්වලට ගැහුවේ කුඩුකාරයෝ. මම අද ඔප්පු වෙලා තියෙනවා. අද අත්අඩංගුවට ගත්ත දේ බලපුවාම මම මගේ ආසනේ මම මගේ දිස්ත්‍රික්කේ මම හැමදාම කියන එක මද්ද්‍රව්‍ය වලට මම ඉඩ දෙන්නේ නැහැ කියලා. ලංකාවේ පොලිසිය සම්බන්ධ වෙලා කරපු මද්ද්‍රව්‍ය ව්‍යාපාරය අපි ඇල්ලුවේ මිනුවන්ගොඩෙන්. එදා ඒ මිනුවන්ගොඩෙන් අල්ලලා මේ මද්ද්‍රව්‍යයට විරුද්ධව මම කටයුතු කරා. මම අරක්කු ඉක්ුණාට මම අධ්‍යාපන ඇමතිවරයෙක් හැටියට හිටියා. අද ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වෙලා තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය. මම ඒකට විරුද්ධ වුණා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මම දෙපාරක් ලක්ෂ 3කට වැඩි ඡන්ද ප්‍රමාණයක් 365,000ක් 3,10,000ක් අරගෙන අවස්ථාව දෙකදී මම පාර්ලිමේන්තුවට ආපු කෙනෙක්. මම 186,000 270,000ක් අරගෙන මම පළාත් සභාවේ මහමැතිවරෙක් කෙනෙක්. ජනතාව ප්‍රසාදයට ඇතුළු අපි කටයුතු කරා. අපි හොරගම් කරලා නම් මිනිස්සු අපිට ඡන්ද දෙන්නේ නැහැ කරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ ගෙදර මම මට හම්බෙලා මම ජීවත් වෙන්නේ මගේ තාත්තගෙන් හම්බෙච්ච ගෙදර. මේ ගෙදර සාමාන්‍ය පෙළ විභාගයට උසස් පෙළ විභාගයට පහේ ශිෂ්‍යත්වයට දරුවෝ දහස් ගානකට මම නොමිල අධ්‍යාපනය දීලා තියෙනවා. ඔය අද ගිනිබත් කරලා තියෙන අපේ හෝල් එකේ සල්ලි වලට නෙමෙයි අපි අධ්‍යාපනය ලබා දීලා තිබෙන්නේ. ඒ හෝල් එක අපි පාවිච්චි කරේ දරුවන්ට ආර්ථික අපහසුතා තියෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ වගේම අපි මහජන දින කරේ ඔය කාර්යාලය තුල ඔය ගෙදර තුල ඔය කාර්යාලය අපි පාවිච්චි කරේ. අපි 88 89 භීෂණ කාලයේදී එක රැයකට 500 600 ඇවිල්ලා ඔය ගෙදර රැයට බුදියකට තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමා ජීවිත ආරක්ෂා කරගන්න. ඒ වගේම ඔය ගෙදර පොදු තැනක් හැටියට තිබ්බේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු සාකිදරනෝ. ඒ ගෙදර උඩ ඉස්සරහ සාලෙන් ගිහිල්ලා පිටිපස්සේ කුස්සියේ යන්නේ ඒ ගෙදරට එන මිනිස්සු. කාර්යාලය තමන්ගේ වගේ කරන්නේ. ඒ වත්ත පිරිසිදු කරන් ඉන්නේ මේ මිනිස්සු. ඔය ගේ රිපෙයාර් එක කරනකොට අත් උදව් කරා නොමිලේ මිනිස්සු උදව් කරේ. මේ මිනිස්සුන්ට මට වඩා වේදනාවක් තියෙනවා. මට වඩා වේදනාවක් තියෙනවා ඕකට සම්බන්ධ වෙලා උදව් කරපු මිනිස්සුන්ට. ඒ මිනිස්සු අද මට කතා කරනවා. මේකදී මම ඔබතුමාට කියන්න ඕනේ, මම දන්නවා ඔබතුමා මගේ මූණ බලන්නේ වෙලාව ප්‍රශ්නේ හින්දා. මම එක කාරණාවක් මේ මම මගේ ගේගල් ගැන කමං කතා කරන එක දෙයක් කියනවා. ජීවිතයේ කුණුගත ගසන බොහෝ අය අනුන්ගේ කුණු සොයා සතුටු වෙති. මඩ නාගත් අය අනුන්ට මඩ ගසා සතුටු වෙති. මනුස්සකමක අගය නොදන්නෝ නිന്ദා අපහාස කර සතුටු වෙති. මේක විතරයි මට මගේ ගේ ගැන තිබු එකට කියන්න තියෙන්නේ. මොකද මම අර අපේ හිටපු මුදල් ඇමතුමා කිව්වා තමන්ගේ යාළුවෝ හා ඥාතියෝ තමයි මේ කටයුතු වලට මුලින්ම Facebook වල දාන්න කියලා. ඒක ඇත්ත කතාව. ඒ ඉන්සියාව අපේ දරුවෝ විශ්වවිද්‍යාලය ගිහිල්ලා උපාධිය දරනකොට අය අවට ඉන්න අපේ ඥාතින්ට කනගාටුවක් කරන මො ඒ ඉන්සියාව. ඒ මොකද ඉන්සියාව හින්දා යකෝ මුගේ දරුවෝ උපාධිය දෙනවා අපේ උන් කුඩු ගහනවා. ඔන්න ඉතින් මතවාදී හැදෙන හැටි. ඊළඟට මේ ගෙවල් දොරවල් වලට ගහන්න ආපු මිනිස්සු ගැන අපි දඩුවම් දෙන්න ඕනේ නැහැ. 77 අපේ ගෙවල් ගිනි තියපු මිනිස්සු මැරුණේ පණුව ගහලා ගරු නියෝජ්‍ය කතා නැයි. ඒ වෙලෙත් අපේ තාත්තම ගිහිල්ලා උදව් කරා. ස්පිතාල ගාන ගිහිල්ලා මිනිස්සුන්ට උදව් කරා. ඒ නිසා මේ කසිප්පුකාරයින්ට කුඩුකාරයින්ට අපේ නිවාස ගිනිපත් කරාට අපේ දේශපාලන ගමන නවත්තන්න ඔය කිසි කෙනෙකුටවත් බැහැ කියන එක මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මැතිතුමනි.